Honorable Minister, you continue.
Chairman, the budget 2018 has charted a strategic new direction led by the private sector, which is a refreshing departure from the failed economic policies of the previous regime, which championed government-led growth. Though the unsustainable practice of using massive foreign loans for unproductive, politically motivated projects. These past sins have left the country with a heavy debt burden, which we are now saddled with. However, led by our Finance Minister, the unity government has taken up the challenge to put the country back on track to achieve massive economic prosperity. In line with the government's vision of 2025, budget 2018 paves the way for all our people, especially the low and middle income earners, to achieve highest income and a better quality of life by utilizing the credit facilities that will be made available to them for the entrepreneurial endeavors. However, economic growth alone will not improve the quality of life of the people. Such growth must go in hand with good governance and the rule of law. The government is firmly committed to both. This is important because at every turn, almost on a daily basis, we are being pulled back by the divisive actions of those who brought the economy to its knees less than 3 years ago. Daily street protests, worker strikers over the flimsiest reasons, satyagrahas and other disruptive actions orchestrated by the defeated elements are holding back this country from achieving prosperity. While democracy is important and must be safeguarded at all costs, it should not be abused to the extent where it now threatens our economy well-being. It must be kept in mind that tourism is the first casualty of these well-orchestrated disruptions. The patience and kindness of unity government continues to be tested by the defeated elements that keep instigating irrational trade union action, brainwashing university students and other organizations of pointless demonstrations that disrupt the peace and cripple the civil life, especially it affects the tourism industry. When these events are flashed in the international media, it sends a negative signal to those interested in either investing or simply visiting Sri Lanka. The cost of the strikes, agitations is not only limited to the loss of productivity, man hours, fuel disruption of the economy, but also impacts the country's ability to attract investments, promote tourism, increase exports, and develop trade. The knock-on effects of these irrational actions are orchestrated by the set of defeated elements will lead Sri Lanka to economic ruin. Adding to our problems is the unfortunate natural disasters such as the drought, floods, landslides, and epidemics that plagued the tourism industry this year. The tourism sector welcomes the progressive steps announced in the budget that seeks to promote entrepreneurship, attract FDIs, boost exports, including tourism, and the revival of small and medium industrial through the setting up of a dedicated bank that will be collectively help to grow the GDP by 5% while targeting inflation at 6%. The tourism sector also welcomes the VAT refund system for tourists, rationalization of issuing of liquor licenses and other associated taxes, and imposition of the 1% tax on the online travel agents, which is some extent will help the genetic income from the informal sector. The budget, coupled with the leadership of His Excellency the President Sirisena and the Prime Minister Ranil Wickremesinghe, will ensure the unity government is on a course of a long innings in the service to the people. The achievements of the unity government in just over the 2 years are remarkable. Foremost among them, I would like to mention here. Number one is that the restoration of democracy, two, reinstituting law and order and rule of law, strengthening the reconciliation process, transparency in governance and providing all citizens the right to information, re-establishing of good relations with foreign countries through balanced foreign policy, restoration confidence of the United Nations Human Rights Commission, and saving the former president from his associated fears of the electric chair, restoration of GSP Plus, reducing the cost of fuel, gas, and many other economic benefits, development of the tourism and other export industries. These are some of the achievements that I mentioned. This government, with its astute diplomacy and statesmanship, has won back the international goodwill and support. This will facilitate global inclusion, restore respect for the Sri Lankan passport. The passing of the new Inland Revenue Act has simplified the revenue collection, leading to the economic stability and growth. This budget assures that the environment will not be compromised in the pursuit of sustainable growth. As a matter of fact, that there are many proposals that promote even green energy and preservation of the environment. I commend the Honorable Finance Minister for the emphasis placed on modernizing both the agricultural and the industrial sectors, for focusing on diversion of our export portfolios, employment creation, infrastructure development, investment on housing, roads, health, and education, and provincial development. The budget makes Sri Lanka an attractive proposition for foreign investors with its conducive policy framework. The budget rightly recognized the need to promote investment areas in the high impact to the economy due to the addition and the employment generation. The key sectors in this regard are tourism, agriculture, fisheries, livestock, poultry and manufacturing. I am thankful to the Honorable Minister of Finance for considering our input into the formulation of the wide range of proposals that will benefit the tourism sector. We must face the reality of the declining foreign remittances, mainly due to the adverse geopolitical developments in the Middle East. This should be offset by enlarging the tourism industry, targeting more tourist arrivals to the country. The budget 2018 facilitates three-year tourist strategic plan that aims to increase the tourist arrivals by 4 million by 2020. The hotel association upbeat due to the progressive budget proposals such as the credit facilities for refurbishing and upgrading the hotels. The budget has also recognized the potential water sports, which is a rapidly growing popular and hosting of international competitions, duty waivers for the import of surfing items, jet skins and leisure boats. Special mention has to be made for the procurement of aviation-based boats, which are already new to Sri Lanka. Apart from this, we welcome the proposal to develop 6 historic fort sites in the coastal line and upgrading the railway stations on the upcountry line, development of domestic airports to facilitate tourism, development of 2 national parks, establishment of lifeguard centers and tourist police units, introduction of Sri Lanka street festivals in the foreign cities, development of branding of Sri Lanka cuisine initiative, which will collectively continue to grow growth of tourism. The people of Sri Lanka should be happy to note the government is committed to pursuing this equitable policy on the wealth generation and distribution of income to all citizens. Pursuant to this budget proposal, the substantial capital allowances for investment in the North East, Uyghur provinces and the remote areas in order to generate employment and growth. Honourable Speaker, as these are, we will still be public sector driven economy. Any development oriented budget plan to vision will be unattainable only due to performance and execution of policies by the public service. There is an urgent need for the reforms in the public service. And in the context, I commend the Finance Minister for the proposed setting up of a monitoring unit to ensure proper implementation of the budget proposals. As much as we plan to create the export-led economy, it is important that the government receives support from all concerned, especially the business sector and the chambers. And some of the other progressive proposals I have seen in the budget, including empowering of farmer agricultural sector, envisages transformation through the commercial agriculture as a way of future proposals to strengthen the family security with the free health facilities and insurance cover for school children and the extension of health insurance to the retired government servants. We are also pleased to note that the Honourable Minister has realised that a major stumbling block in our growth, especially in the tourism sector and in the other sectors, is the outdated legislation that is in place. This is we welcome the efforts to introduce new legislation, particularly to replace the 150-year-old Customs Ordinance, 105-year-old Excise Ordinance, the Inland Revenue Act, and the labor laws, and legal banking sector reforms to modernize the requirements of these actions will remove the bottlenecks that they impede our growth. We are aware that the road ahead is not a bed of roses, but one full of thorns. We are all at the mercy of the global interactions and the massive debt repayments that have to be made thanks to the Rajapaksa regime are very real challenges. However, despite these constraints, we see the light at the end of the tunnel. I congratulate the Finance Minister for giving us hope and year to look forward as I wish him success in making Sri Lanka a land of prosperity. Thank you.
Honourable C.P. Rathnayake.
ගරු සභාපතිතුමනි 2018 අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා වචන ස්වල්පයක් කතා කරන්න අවස්ථාව සලසා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ රටක ජීවත් වෙන ජනතාව ජන සමාජය සමාජික වශයෙන් ආර්ථික වශයෙන් ගොඩනැගීමේදී රටක් පාලනය කරන රජයක් විසින් ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා අයවැයක් ඉදිරිපත් කරනවා මේ අයවැය ඉදිරිපත් කිරීමේදී දීර්ඝ සැලසුම් ඒ වගේම తాවකාලික උපේක්ෂාවන් මේ සියල්ල කැටි කරගෙන ඒ සඳහා කටයුතු කරන්න සූදානම් වෙනවා මෙවර අයවැය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කරන ලැබුවේ අනාගත ආයෝජනයක් හැටියයි කියලා හුවා දක්වමින් කතා කරන්න සූදානම් වෙලා තියෙනවා සමහර කාරණා පිළිබඳව අපිට එකඟ වෙන්න පුළුවන්. නමුත් එකඟ විය නොහැකි කාරණා පිළිබඳව අපි කතා කිරීම අපේ වැදගත් වෙන්නේ. එසා පක්ෂ විපක්ෂ දෙකක් තියෙනවා. හැම දෙයකටම අපි විරුද්ධ වීමෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. දීර්ඝ කාලින් සැලසුම් තුන රටේ ආර්ථිකය පිළිබඳව අපි කතා කරනවත් එකම මේ කටයුතු කිරීමේදී සැලසුම් සහගතව ඉස්සරහට යන්න කටයුතු කරන්න පුළුවන් ඇමතිවරයෙක් හැටියට මම දකිනවා මංගල සමරවීර ඇමතිතුමා. නමුත් ප්‍රායෝගික පැත්තෙන් ඒ කාරණා දිහා බලල නැ මේක හරියට යලිපුබුදුම ශ්‍රී ලංකා කියන කාරණේ ඉස්මතු කර ගැනීම සඳහා ගෙනාපු අයවැයක් ඇයි කියලා මට හැඟෙනවා ඒ නිසා මම මේ පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ අද නීති අනපනත් මේ තුල ගැබ්බෙලා ඒ නීති අනපනත් ඉදිරි කාලයේදී කටයුතු කරන්න සූදානමක් පවතිනවා ඒ සූදානමේ හැටියට කතා කරනකොට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කුඹුරු පනත ගැන කතා කරපුවොත් ඒ වගේම කෘෂි ආර්ථිකය ගැන කතා කරපුවොත් පසු සම්පත් ශේත්‍රය ගැන කතා කරපුවොත් ඒ වගේම අද sannivedana මාධ්‍යත් එක්ක ජංගම දුරකථනය සඳහා කුළුණු ගැන කතා කරපුවොත් ඒ වගේම ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජ ආර්ථික ක්‍රමයන් පිළිබඳව ඒ වගේම ව්‍යවසායකයන් පිළිබඳව කතා කරපුවොත් ඔවුන්ට ඍජුව බදුක නොගා වක්‍රව බදු ඒකරාශී කරමින් ඔවුන් හෙම්බත් කරමින් කටයුතු කරන්නේ නැtei කියලා කියවම හරියට කිතුලට ගිය මිනිස්සයා තනකොළ කපනවා කියන ප්‍රශ්නය ගෙනහරන පාන්න සූදානම් වෙනවා ඊට වඩා යථාර්ථයේ සත්‍ය ලෙස අපි කතා කරගන්න ඕනේ අපි පවතින රජයක නැත්නම් පවතින පක්ෂයක් තුල ඒ පැත්තට පක්ෂපාතිව අපි කතා කරනවා වගේම රටේ ජනතාවයි අපි මේ පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා තියෙන්නේ. ඒ පාර්ලිමේන්තුවට පත් කරලා ඉවලා තියෙන්නේ ඔවුන්ගේ සුබසාධනයන්, ඔවුන්ගේ අපේක්ෂාවන් අනාගත පරපුර වෙනුවෙන් කටයුතු කිරීම. ඒ නිසා භෞතික වශයෙන් අපි හැමදේම කරන්න සූදානම් වුණත් මානව සම්පතක් හැටියට අපි කටයුතු කිරීමේදී අපේ වගකීමක් තියෙනවා. අපි සදාකාලික ඉන්න ආපු මිනිස්සු නෙවෙයි. නමුත් අපිට අවශ්‍ය වෙනවා මේ මානව සම්පත වෙනුවෙන් මේ මාතෘභූමිය බාර දෙන්න. මේ මාතෘභූමිය බාර දීමේදී ඔවුන්ට සමාජීය ආර්ථික පිළිවෙත් සකස් කරලා දීම අපේ වගකීමක්. උගත් බුද්ධිමත් පරපුරක, නිරෝගී පරපුරකට මේ මාතෘභූමිය බාර දීමේ වගකීම අපිට තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න අපි අමතක කරලා තියෙනවා කෙටි කාලීන තීන්දුව අපි අරගෙන ගන්නා වූ ක්‍රියාදාමයන් නිසාම. ඒ නිසා විශේෂයෙන් මම කතා කරන්න සූදානම් වෙන්නේ මේ සැලසුම් ඇතුලේ නීති අනපනත් කෙටුම්පත් සකස් කරලා ඒ තුළින් ජනතාව හිර කරලා තියෙනවා නම් එතනින් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. කරු සභාපතිතුමනි, මේ අයවැය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමේදී කෘෂිකර්ම ශේත්‍රය පිළිබඳව, පස්සම්පස් ශේත්‍රය පිළිබඳව කතා කරන්න ඕනේ. මම නුවරළි දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කෘෂිකාර්මික ජනතාව, බහුවාර්ගික ජනතාවක් ඉන්න ප්‍රදේශයක් හැටියට ඔවුන්ගේ ආර්ථිකය ගැන කතා කරනවා නම් ඔවුන් මහ පොළොවත් එක්ක පොරබදමින් තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න විශාල වෙරවීරියක් දරනවා. ඒ වගේම මේ වෙරවීරිය වගේම ඔවුන්ට ආරක්ෂාවක් රැකවරණයක් නැහැ. ඒ රැකවරණයක් නැති වෙනකොට අද වැව්බැඳි රාජ්‍යයෙන් බත සපයනකොට ඒ සඳහා අවශ්‍ය එළවලු ටික සපයාගන්නේ අපේ දිස්ත්‍රික්කවල. ඔවුන් ආරක්ෂා කිරීම වගකීමක් වෙනවා. ඒ වගේම මෙරටේ කුඩා දරුවගේ ඉඳලා ඔවුන් දිරිගැන්වීමේදී ඔවුන්ට අවශ්‍ය පස් සම්පත් ශේත්‍රයේ පස් ගොරස සැපයීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ දායකත්වය ලබා දීමේදී රක්ෂණ ක්‍රමය සහ ණය පාසුකම් සැලසීම මගින් පමණක්ම මෙම ශේත්‍රයේ දියුණු කළ නොහැකි බව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් නවීන තාක්ෂණය හඳුන්වා දීම, අගේ එකතු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීම, කෘෂිකර්ම ශේත්‍රයේ වර්තමාන අභියෝගවලට පිළිවෙලක් ලෙස මම විශේෂයෙන් දකිනවා. මේ සඳහා පර්යේෂණ සංවර්ධන ආයතන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම, ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වැඩි කළ යුතුයයි මා තරයේ විශ්වාස කරනවා. විශේෂයෙන් පර්යේෂණ ශේත්‍රයේ නිරත වෘත්තිවේදීන්ගේ පුහුණුව ඉහළ දැමීම, ඔවුන්ගේ පර්යේෂණ ගොවීන් වෙත ළඟා කර දීම වැනි කාරණා කෙරෙහි රජය දක්වා ඇත්තේ අවම අවධානයකි. මීට අමතරව රට තුළ බීජ නිෂ්පාදන ආරම්භ කිරීම, එහි සුරක්ෂිතභාවය තහවුරු කිරීම මතු පරම්පරාවේ උන්නති උදෙසා හේතු වෙනවා. ඒ වගේම හරිත ආර්ථිකයක් පිළිබඳ සාකච්ඡාවේදී කෘෂි නිෂ්පාදන දිරිගැන්වීම, හුදෙක් ව්‍යවසාය දිරිගැන්වීම මතම පවරා රජයින් ඉවත් වීමට තරම් අප රට සංවර්ධනයෙන් ඉහළට පැමිණෙන්නේ නැත. එම නිසා කෘෂිකර්මාන්තය අධික තාක්ෂණයක් මට්ටමින් කරා ළඟා කරවීමට අවශ්‍ය නිෂ්පාදන බදු සහ දේශීය ව්‍යවසායකයන්ට ලබා දිය යුතුයි. විශේෂයෙන් පොහොර මිල, තෙල් මිල, බෙහෙත් වර්ගවල මිල ඉහළ අගයක පැවති හේතු කොටගෙන ගොවින්ගේ නිෂ්පාදන පිරිවැය දැරිය නොහැකි මට්ටමකට පැමිණ ඇත. මේ ප්‍රතිඵලයක් ලෙස ගොවින් වගා බිම් වලින් ඉවත් වෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන් සඳහන් කරනවා සභාපතිතුමනි, අද අපේ රටේ විනියෝගයක් නිසා ආනයන කරන හාල් ගැන කතා කරනවා. ආනයන ගැන හාල් ගැන කතා කරනකොට නියඟ නිසා ගේනවා කියලා කිව්වත් වගා කිරීම සඳහා ඔවුන් උනන්දු වෙන්නේ නැහැ. ඔවුන්ට යන පිරිවැය විශාල වෙන නිසාම කඩෙන් හාල් ටිකක් ගෙනල්ලා කන්නත් රජයේ රැකියාවක් බලාපොරොත්තුව ඔවුන් මේ සඳහා යොමු වෙනවා. ඒ නිසා අපේ අටුකොටු පිරෙවෙන්නේ නැහැ. අපේ ධාන්‍යාගාර වශයෙන් අපිට එකතු කරගන්න පුළුවන් අවශ්‍යතාවයක් නැහැ. ලෝකේ ආරංගයක් આવොත් අපිත් ඒ පිළිබඳව සූදානමක් නැති කියන පණිවිඩය මේ අවස්ථාවේදී විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මේ தත්ත්වය මා නියෝජනය කරන නුවරළි දිස්ත්‍රික්කයේ තුල එළව වගා කරන ගොවින්ගේ මනාව පිළිමු වෙනවා. ඔවුන් සඳහා සුරක්ෂිත වෙළඳපොළක් නැමැතිකම, මිල උඩ පහත යන ගැටලුව සඳහා රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බව මගේ හැඟීමයි. මේ නිසා ගොවින් සුරක්ෂිත කිරීමට මීට වඩා ගැඹුරුත් පුළුල්ලුත් වැඩසටහනවල අවශ්‍යතාවය පෙන්වා දීමට මම කැමැත්තිමි. රජයේ මේ සියලු කාරණාවල මගහැර පූර්ණ වශයෙන් පුද්ගලික අංශය කෙරෙහි විශ්වාස කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති බව අයවැය තුලින් මනාව පැහැදිලි වෙනවා. කෘෂිකර්මාන්තය නගා සිටීම සඳහා රජයේ කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ඉවත් කර වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නොමැත. එයින් යම් කිසි හෝ සැලැස්මක් සැලකිය යුතු වැඩ පිළිවෙලක් වන්නේ නිසරු පස වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියයි. ඒ වඩා හොඳ යෝජනාවක් බව පේනවා. කන්ද උඩරට වෙසෙන අපට විශේෂයෙන් හැඟෙනවා. විශේෂයෙන් කඳුකරේ පස වර්තමානයේ ඉතා වේගයෙන් පාංශු ඛාදනයට ලක්වන බවත් ඒ මේ ජාතික ගැටලුවක් බවට පත්වී ඇති බව අනාවරණය කිරීමට කැමැත්තෙමි. එනිසා එළවලු වගා කිරීමේදීත් එදා සස්්‍යමාරු ක්‍රමයට ඒ සඳහා ක්‍රියාත්මක කරනකොට ඒ සස්්‍යමාරු ක්‍රමයෙන් බැහැර වෙලා අලුත් තාක්ෂණයත් එක්ක හඳුන්වාගෙන හයිබ්‍රීඩ් කියන එළවලු වගාවන් වගා කිරීම සඳහා නිරන්තරයෙන්ම ස්ථීර භෝග වගාවක් හැටි තේ ගලවලා ඒතනින් ඉවත් කරලා ඒවා අර්ථාපල් වැනි එළවලු වගා කරන්න සූදානම් වෙනකොට පාංශු ඛාදනය සඳහා වැටි සකස් කිරීම නතර කරලා තියෙනවා. මේ වැටි සකස් කිරීම නතර කරන නිසාම රන්දෙනිගල රන්ටැඹේ වික්ටෝරියා කොත්මලේ කියන ජලාශවල ඒ රොන්මඩ පීට එකතු වීම නවත්තා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ රොන්මඩ පීටවීමත් එක්ක වතුර කොච්චර ඝනාඩි ප්‍රමාණයක් තියෙනවද කියලා වාරි පද්ධතියෙන් ගණනය කරගත්තම රොන්මඩ පීටවීම පිළිබඳව අඩු කිරීමක් කරන්න උන් සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා අනාගත පරපුරේ නැත්තම් ඒ රජරට ප්‍රදේශයන් වලට ජලය යනකොට අපි ගණනය කරපු ජල ප්‍රමාණය ජල මට්ටම අක්කර ඝන අඩි මෙච්චරයි කියලා කිව්වත් ඒක නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ සැලසුම් සකස් කිරීමේදී අපි විශේෂයෙන් මීට වඩා මැදිහත් වෙලා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. මේන් මේ වගේම පාංශු ඛාදනය නිසාම විශාල ජාතික ගැටලුවක් බවට පත්වී ඇති බව අවධාරණය කරන අතර මෙවර අයවැය තුළින් ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 50ක් වැනි සුළු මුදලකි. එය අපේ ප්‍රදේශයක ගත්තොත් එහෙම එක ග්‍රාම සේවා වසමකට ප්‍රමාණවත් වේද කියන එක සැකයක් මා තුළ තියෙනවා. ඒ වගේම කිරි ගොවීන් හා සත්ව පාලන ගොවීන් සුරක්ෂිත කිරීම සඳහා ඇල්මරණු ප්‍රතිපත්තිය විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕනේ. විදේශීය කර්මාන්තකරුවන්ට විදේශ කිරිපිටි ආනයන කරුවන්ට අවශ්‍ය ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට ඒ සඳහා ජනතාව හුරු කරනවා නම් ඒ තිනේ ඒ තත්ත්වය තුළ අපේ රටේ නිෂ්පාදනයක් ඇති වෙයිද කියන එක විශේෂයෙන් හිටපු පස්සම්පත් ඇමතිවරයෙක් හැටියට මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. කිරිගොවීන් නගා සිටීමේ අතිශය කාලෝචිත පියවරක් වත් මේ පිළිබඳව උදාසීන තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. අද කිරිගොවීන් හැටියට ගත්තම ඔවුන්ට මිල ගෙවීමත් මේ මොහොතේ නතර කරලා තියෙනවා. මාස දෙක තුන ඔවුන්ගේ කිරි එකතු කිරීමේ එකතු කරලා විකුණපුවම ඒට අවශ්‍ය පසුබිම සකස් කරලා දීලා නැහැ. මේ නිසා ඔවුන් අසරණ බවට පත් වෙලා තියෙනවා. ඔවුන් නැවත වරක් කිරි එකතු කරගන්න එක හෝ කිරි රටට විලඳාම් කිරීම සඳහා කටයුතු කරන්න උදාසීන තත්ත්වයකට අලුත් තාක්ෂණයක් එනවා. ඒ අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරන්න පුළුවන්. අපි 19 වෙනි සියවසේ නෙමෙයි ඉන්නේ, 21 වෙනි සියවසේ ඉන්නේ. එහෙනම් 21 වෙනි සියවසට ගැලපෙන ආකාරයට දරුවා නිර්මාණය කරන්න ඕනේ. ඒ නිසා ඔවුන්ගේ ආකල්ප වෙනස් කරලා ඔවුන්ට අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ සභාපතිතුමනි, අපි දන්නවා විශේෂයෙන් සඳහන් කරන්න බැංකුවලින් ණය ලබා දීමේදී අපිට ආසාවට නැත්තං මිනිසුන් කියන හැඟීම මිනිසුන්ට කියන හැඟීමක් තියෙනවා ඕනම කෙනෙකුට. එනිසා රටට ආනයන කරන රථවාහන දියාගත්තම හයිබ්‍රීඩ් වෙන්න පුළුවන්, වෙනත් වාහන වෙන්න පුළුවන්, බැටරියෙන් ක්‍රියා කරන වාහන වෙන්න පුළුවන්. නමුත් මේවා දිහා අලංකාර විදිහට ගත්තම ෆිනෑන්ස් සමාගම් ගියා අපි නිරන්තරයෙන්ම මේ පිළිබඳව කතා කරනවා. ආසාවට ඒ සඳහා ගන්න අල්ලපු ගෙදර කෙනා ගන්න වාහනේ නිසාම මේ ගෙදර කෙනාත් ගන්න සූදානම් වෙනකොට ඉක්මනින් ඉවර කරන්නම් සභාපතිතුමා. මං හිතන ඔංග කූටාලිතානේ ඉන්නේ අංච නිමිසන් කුඩු කෙලු. මම හිතනවා මේ නිසාම විශේෂ අවධානය කරගන්න ඕනේ. අපි ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්නව නම් ඒ වාහනය ලීස් කරලා වාහනයක් ගන්නව නම් ඒ වාහනේ ගත්ත කෙනාට ගත්ත දවසේ ඉඳලම ඔහුට වැල්පොලි ගිනිපොලි ඔක්කොම එකතු කරලා ඔවුන් වාහනයට මිලට වඩා තක්සේරු මිලට වඩා අවසානයේදී ඔහුට ගෙවන්න වෙන්නේ ඒ ඊට වඩා දෙගුණයක් වෙන ක්‍රමය. මෙන්න මේ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කරගත යුතුයි. ඒ වගේම මේ රටේ රක්ෂණ ක්‍රමය තියෙනවා. රක්ෂණ ක්‍රමය ගත්තොත් එම ජනතාව එකතු වෙලා තියෙනවා. ජනතාව ඒ සඳහා කතා කරන සූදානම් වෙලා තියෙනවා. නමුත් රෝහල ගත වූ කෙනෙක් ගත්තොත් එහෙම කරු සෞඛ්‍යමතුමනි මෙන්න මේ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. පෞද්ගලික රෝහල් වලට ගිහිල්ලා රෝහල් වලින් බෙහෙත් එක් ගත්තම කෑස්ද රක්ෂණයද කියලා අහනවා. ඒරා කෑස් නැත් මුදල් රක්ෂණයද කියලා අහනවා. රක්ෂණයෙන් මුදල් ගෙවන්න ගියාම වෙන මොකක්වත් නෙවෙයි ඒක ඒ බිල ගත්තම බිල දෙගුණයක් වෙලා තියෙනවා කියන එකයි මම කියන්නේ. පෞද්ගලික රෝහල් වලින් රක්ෂණ බිල ගෙවන්න ගියාම මෙන්න මේ පිළිබඳවත් අවධානය කරගන්න ඕනේ. මේ සියලු දේ ඉන්නේ මහජනතාවට. පෑග් මධ්‍යම පන්තිය කුඩා පන්තියේ ඉන්න මහජනතාවටයි මේ කාර්යභාරය සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි දන්නවා මේ දිගම්බරම් ඇමතුමා ඉන්නවා, ඒ වගේම රාධාකෘෂ්ණ ඇමතුමා ඉන්නවා. අපේ අපේ වතුකරේ ජනතාව මොනතරම් අමාරුකමකින්ද තමන්ගේ ජීවිතය ගොඩ ගහගන්න සූදානම් වෙන්නේ. එසේ අපි ක්‍රමවේදයන් හදපුවම ඒ ක්‍රමවේදයන් තුළ මේ ශ්‍රේෂ්ඨයට සංහිඳියාව එකතු කරන්න පුළුවන් වෙන්නේ. ඔවුන් රාජ්‍ය සේවයට එකතු කරගෙන රාජ්‍ය සේවයෙන් තුළ ඔවුන් බුද්ධිමතුන් බවට පරිවර්තනය කරලා ක්‍රියාත්මක කරගන්න. අද තේ වතු ටික එක පැත්තකින් කඩා හැලෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඒ කඩා හැලෙන මට්ටමකට එන්න සූදානම් වෙනකොට ඒ සඳහා ක්‍රමවේදයන් අපි සකස් කරගතුයි කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. එදාට වඩා අද පහත් මට්ටමකට අපේ තේ කර්මාන්තයේ පහතර වැටිලා තියෙනවා කියන එකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ නිසා ඔවුන්ගේ ජන ජීවිතය ගොඩනගන්න මෙතුමන්ලා විශාල මහන්සියක් දරනවා. අකුරු කරවන්න නැත්නම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළට ගේන්න ඔබතුමන්ලා විශාල මහන්සියක් දරනවා. ඒක කියන්න ඕනේ. නමුත් ඒ සඳහා පෙළ ගැස්සීමේදී අවශ්‍ය පහසුකම් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරු ශාස්ත්‍රයේ තුල ඒ ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුයි කියන එක සඳහන් කරන්න ඕනේ. එහෙනම් රාජ්‍ය ව්‍යවසායකයන් ඒ සඳහා කටයුතු කිරීමේදී ව්‍යවසායකයන් තුලින් අපිට ඔවුන් බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම ඈත් වෙලා ඔවුන් බැහැර වෙලා අනුන් දෙන දේ කන්න සමන් සූදානම් වෙන මට්ටමකට යොමු කරනවා. එනිසා අනාගත සැලැස්මක් ගැන කතා කරනවා. ආර්ථික ගොඩනගන්න පුළුවන් කියලා සැලැස්මක් ගැන කතා කරනවා. පෞගේ කාලේ ණය අරගෙන තියෙනවා, ණය ගෙවා ගැනීම සඳහා. එනිසා විශාල ධනස්කන්ධයක් යනකොට අපි ඒක පුද්ගලික ණය ප්‍රමාණය කොච්චෙක්ද කියන එක අපි බලන්න ඕනේ. එනිසා මෙන්න මේ අවස්ථාව හොඳට අවබෝධ කරගෙන අපි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න ඕනේ කියන එකත් මම විශේෂයෙන් සඳහන් කරනවා. මේ නිසා මේ මට විනාඩියක් දෙන්න සභාපතිතුමනි. මේ රක්ෂණ ක්‍රමයට අල වගාව විතරක් ඇතුල් කරලා තියෙනවා. අනිත් එළවලු වගාව පිළිබඳවත් විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න කියලා මම මංගල සමරවීරමතුමාට යෝජනා කරනවා. එනිසා අපේ පළාත්වල ඉන්න දේශගුණික කාලගුණික තත්ත්වයන් නිසා ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගැනීමේදී මහා ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ නිසා මම මේ කාරණේදී පෞගේ කාලවල වුණත් ක්ෂණික මුදල් ගන්න ගියාම ඔය සක්විතිලා දඬුවම් මුදලාල්ලා දැඩි දඬුවම් මුදලාල්ලා නැත්තම් පොලිකාරයෝ පත් වෙලා තිබුණා. ඔවුන් එතෙන් ගිහිල්ලා ගන්න සූදානම් වෙලා අදත් ඒ தත්ත්වයට පත් වෙලා ඔවුන් නැත්තරම නැති වෙලා ගේදොරත් නැති වෙන පට්ටමට නැති වෙන නිසා ඔවුන්ට ශක්තියක් දෙන්න ඕනේ. රුපියලකට 120ක් අඩු කරනවායි කියලා බැංකුව එක බාර ගන්නවා කියනවනම් ඒක අමු මුලාවක්. ඊළඟ අවුරුද්දේ ඉඳලා බැංකුව අපෙන් අය කරගන්න සූදානම් වෙයි. එහෙනම් අද සම්නිවේදනය ගත්තම සම්නිවේදනයේ කුළුන්නකට ලක්ෂ දෙකක් එකතු කරනවා නම් ඒ ලක්ෂ දෙක ඔහුගේ අතින් ගෙවන්න මොන සමාගමද කැමති වෙන්නේ? කුඹුරු අනපනත් ඒ වගේම ඒ කුඹුරු පනත අපි ඉස්සරහට ගෙනල්ලා ඔවුන් ඒ තුලින් හිර කරන්න සූදානම් වෙනවා නම් නීති තුලින් ඔවුන්ට ඒ අවස්ථාව කෙසේද වෙන්නේ කියන එක ප්‍රශ්නය ඉතුරු කරමින් ඉදිරියේදී පිළිබඳව කතා කරන්න සූදානම් වෙන බව ප්‍රකාශ කරමින් මට ලබා දුන්න අවස්ථාව පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මම නියනවා. නන්දි මනක්කම්.
බොහොම ස්තුතියි ඔණ්ඩබල් කාමිනි ජය වික්‍රම පෙරේරා.
ගරු සභාපතිතුමනි, මම මේ පාර්ලිමේන්තුවේ සෑහෙන දීර්ඝ ඉතිහාසය තින කෙනෙක්. මම අයවැල් දැකලා තියෙනවා, අයවැල් කියවලා තියෙනවා, ඒවැයෙන් මම සහභාගීලා තියෙනවා. මට බය නැතුව ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ අයවැයට කෙලින්ම ප්‍රහාරයක් දෙන්න කිසිම කෙනෙකුට මේ පාර්ලිමේන්තුව ඇතුලේ එවැනි බරපතල චෝදනාවක් දාන්නේ නැති අයවැය. මම මේ අවස්ථාවේ අපේ මුදල් මැතිතුමනි මංගල සමරමිතුමා එතුමාගේ මංගල අයවැය මගුල් ගයක් විදිහට රටට මම අඳුරනවා. අයි ඒ කිව්වේ? මෙතුමා ඉදිරිපත් කළ මේ අයවැය රටේ අනාගත පරපුර සංවර්ධනය හවුල් කරන, රටේ භූගෝලික වශයෙන් විවිධ ක්ෂේත්‍රවල තියෙන සම්පත් නිසි ලෙස කළමනාකරණය තුළ සංවර්ධනය කිරීමේ මේ සෑම දෙයකට සමන්විතුණු ඉතා පැහැදිලි දර්ශනයක් එක්ක පැහැදිලි ලෙස මුදල් යෝජනය කිරීමේ අවස්ථාව දීලා තිනවා. මේකට කියන්නේ හරිත මිතුමාගේ මේ අයවැය ගැන නීල හරිත කියලා. නීල කියන්නේ නිල් වතුරටයි. හරිත කියන්නේ ග්‍රීන් කොළ. එන මිතුමා හිටපු විදේශ ඇමතුමා. එතුමා විදේශ ඇමතුමා වශයෙන් ඒ යුගයේ කාලේ එතුමා දන්වා ලෝකෙම අද නීල හරිත නැතිනම් අපි කියන තිරසර ලෝකයකට තමන්ගේ රට තමන්ගේ ගම තමන්ගේ පන්සල තමන්ගේ ගෙදර පවුල දරුවා මේ ඔක්කොම අපේ තිරසර පවුලක් සමාජයක් රණ්ඩුව දේශගුණික නැවතත් නීලෙන් හරිතෙන් ලස්සන වුණු රටක් කරන්න කියන එක අද ලෝකයේ ප්‍රබල වෙලා ඉන්නවා. අද උදේ ගරු ස්වභාවතුමනි ජනාතුමාත් අතිකර ජනතුමාත් ගරු අග්‍රමාත්තුමාත් අද සභාගෙලා පාර්ලිමේන්තු පල්ලෑ කාමර තුනේ අපේ කබීර් හෂිම් ඇමතුමාට අපේ පක්ෂයේ ලේකම් වෙන්ම අපේ ගරු ඇමතුමාට ලෝකයේ පොදන උසාලම උපහාරයක් විදුවා. ඒ මොකද්ද? එතුමා එකවුන්ටබිලිටි මේ තොරතුරු නිර්සලස්ස ගණන් ඉව සක්තයක් සේරු කරන මේ වියදන් අයවැයවල් නියම ඉදිර කළමනාකාරිත්වයක් එනවාද? ඒ ආයෝජනය කරන මුදලේ මුදල නිසිලෙස ඒ පුද්ගලයාට රටට පවුල්ලට එනවාද? මේ ගැන එතුමා අද නෙමේ එතුමා 1990 ගණන්වල ඉඳලා ලෝක බැංකුවේ එතුමා නිස්සබ්දව එතුමා ගියා මමත් දන්නවා පක්ෂයේ සභයි මහහිටි නිලධාරියෙක් ලෙස. ඉතියේ එතුමා එකපාර රටවල දෙනවා ලෝක බැංකුව තුලින් ඇෆ්ගනිස්තානය හැම රටකටම ගිහිල්ලා මේ මතේ එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නිලධාරින් විතර කතා කරන්න නැතුව රජයකට පාර්ලිමේන්තු ඇතුලේ මන්ත්‍රීවරුන්ටත් මේ එකවුන්ටබිලිටි කියන එක හා තමන් වියදම් කරන යන ආයෝජනයේ නිසි ප්‍රයෝජනක් එනවද නැද කියන ගැන විශාල මතයක් ගෙනහිල්ලා අද ලෝකයේ එක්සත් ජාතීන්ගේ පමණක් නෙමේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකෙම පිළි අරන් එතුමාට ලොකුම උපහාරය අද ලෝකයේ පුදිව අවස්ථාවක්. මම අද ගිහිලා සවන් දුන්නේ පස්සමා කබීර් හෂිම් මෙතුමා ලංකාවට ගෞරවයක් වෙන විදිහට පහුගිය අවුරුදු 15 ඉතර ඒ කරුම් සේවය මං උපහාරයක් පමණක් නෙමේ ඒකේ අපේ ගෞරව කුමාරසිරි ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමාලා ක්‍රියාත්මක කරන ආකාරයෙන් මම සතුටු වුණා. එහෙනම් ගරු ස්වභාවතුමනි මේ අවස්ථාවේ මේ අයවැදිය බලද්දී අපේ යන්නේ ඉන්දියන් සාගරය විතරක් නෙමේ ඇමතුමා හදපු මේ අයවැය මෙතුමාගේ කතාව සෑම ක්ෂේත්‍රක පැහැදිලිව සංසයෙන් අංශය කියවදී ඒ මූද සාහිර ගත්තත් එලෙස දීවරාංශය ගත්තත් නැතිනම් කෘෂිකර්මය ගත්තත් සෑම දේකම හරිත විප්ලවක් කියන ආර්ථික දියුණුවන විවිධ ක්ෂේත්‍ර දියුණු කරන ඉතා පැහැදිලි අයවැයක් කියලා මම පැහැදිලි කියන්න ඕනා. ඉතින් මේ අයවැය තුළ අපිට මම මගේ අමාත්‍යාංශයට මම අද කතා කරන්නේ මගේ අමාත්‍යාංශ විශාල මුදලක්. ඒ කියන්නේ තිරසරට වනජීවි සත්ත්ව උද්‍යාන උද්භිද උද්‍යාන මේ සෑම දෙයකටම විශාල මුදලක් මම බලාපොරොත්තු වඩා එතුමා මට දීලා තියෙනවා. ඒ දුන්න ගැන මම පස්සේ මගේ අයවැය 24 ඉඳලා තියෙනවා. මට එකේ ඉඳලා හවස හතමාරක මගේ අමතේ දීලා තියෙනවා. මම ඒ ස්තුතිය පුද කරනවා. මොකද අනිත් තමයි මම දැක්ක පැය භාගයයි පැයයි. එහෙනම් මගේ අමාත්‍යාංශය තිරස සංවර්ධන වනජීවි කියන අමාත්‍යාංශය ඒ තරම් ප්‍රමුඛතාවක් ඉදිරියට ඒම ගැන මම සතුටු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන තුල එතුමා මොකද බලාපොරොත්තු වෙන්නේ? එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ගමේ ඉන්න උතුරේ වේවා දෙමළ තරුණයා වේවා නැගෙනහිර මුස්ලිම් තරුණයා වේවා දකුණේ සිංහල අය වෙන්න පුළුවන් වැඩිමහල් කෙනා වෙන්න පුළුවන් මේ අය බෝක්කක් උඩ වාඩි වෙලා ඉන්නවට වඩා මේ අය සෑම කෙනෙක්ම අද අඩු පොලියට මුදල් දීම් පමණක් නෙමේ තමන්ට ව්‍යාපෘතියක් අඳුරා ගන්න ඒ ව්‍යාපෘතිය සැලසුමක් හදලා දෙන රාජ්‍ය බැංකුව ඇතුළු ඒ අය ආයතන ලෑස්තිලා සකස් කරලා තියෙනවා. එහෙනම් මේ රටේ සංවර්ධනයේ ජීවනාලිය වෙන්නේ රටේ ජනතාවයි. ඒ රටේ ජනතාවගේ ජීවනාලියක් වශයෙන් ඒ මේ දුන්න අවස්ථාව මම ආරාධනා කරනවා රටේ හැම තරුණ තරුණියෙක්ම මුළු ලාංකික විදියට තමන්ගේ ව්‍යාපාරය පටගන්න තම කර්මාන්තය නිෂ්පාදන හවුලෙන්න තමන් නැතින අපනෑන අනෑන අපනෑන කරන භෝගයක් පවන්න මේ සෑම දේටම මේ ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා තුළ පුදුම කවදාවත් මම දැක්ක නැති අයවැයක් විදිහට මම කියන බය නැතුව. එන මෙතනදී දේශපාලකයන් අපි විතරක් නෙමේ රාජ්‍ය නිලධාරී විතරක් නෙමේ හැම කෙනෙක්ම මේ අවස්ථාවේ මේ දෙන අවස්ථාව ප්‍රයෝජන අරගෙන ඒ ජනතාව තරුණ තරුණියන් හැම කාන්තාව ගෘහණියක් විතර ගෙදර කාන්තාව කුස්සියටලා ඉන්න නෙමේ ගන්න මගේ අමාත්‍යාංශේ මගේ අමාත්‍ය උද්භිද උද්‍යාන මට ලෑස්ති මල් වගාවල් කරන එකට ලක්ෂයකට වැඩියරි අපිට පුළුවන් අප නැට සදා පුහුණු කරනවා නෙට් දෙනවා. එන මේ විදියට මාරදන කර මන්ත්‍රතුමාලට පක්ෂබේදය තොරව තමන්ගේ ගමේ ඉන්න කාන්තාව සංවර්ධනය හවුල් කිරීම සදා මාම අවස්ථාව ම නිදසන මා කියනවා. එන මේ විදියට අපි කරන කඩුත්තත් තුළ අපි මතකතියාගන්නවා. මගේ මතකගේ මයිදත්කිව ආණඩුකම අවස්ථාව ගෙන අපි ආපු ජාතිවාදලට බාසාල්තොට ගිහිලා අපි වෛරයක් ඇතිවෙලා මේ රට අවුරුදු මේ අවුරුදු තියක යුද්ධයක් නෙමේ මම කියන්නේ මාදන්න පනස්සටේ ඇතිවෙච්ච ලංකා ඉතිහාසය සභාපතුමනි ඔබතුමා දන්වා සෙන් ජෝන්ස් කොලජ එක සෙන් ජෝන්ස් කොලජ එක තමා හිටපු කතාන කේවී රත් ඇමතුමාලා උසස් අයගිල් එකන ගත්තේ සිංහලේ ඒ වෙලාවේ ඉතරක් රාජභාසකදී දෙමලායට සිංහලිගෙන් වෙන දෙමලායක තිවි ඉංග්‍රී මාධ්‍යත් ගත්තා සිංහලායක තිවිච්ච ඉංග්‍රීසියත් අහකට ගත්තා අන්තිමට දෙමලිගෙන් වෙත් නෑ අන්න ඔතර තමයි මේ ප්‍රශ්නාවේ මම නාලද විද්‍යාල හිටිය කෙනෙක් විදිරදන්න. දැන් මේ වෙලාවේ හොඳම අවස්ථාවක් අපි යන්නේ අපි ස්ථීර ලෙස පාලක විදිර කොන්ද පණ ඇතුව ඒ ආණ්ඩු ක්‍රම අවස්ථාවෙන් ලාංකික විදිර හිතලා ජාතිවාදය නොහෙන්න. මොකද මම මට වදකයි මම ගියා පාලිමේ ගියා සිංගප්පොට එලා ගිය නිමල් සිරිවල් මැතුමා එදා එන්න හිටියා අපේ රවුෆ් හකිම් මැතුමා හිටියා අනුර දිසානක මැතුමාල අපි ඔක්කොම ඔස්ට්‍රේලියාවේ කොමන්වෙල් වර්ක්ෂප් එකට යුනිවර්සිටිසල යන්න ගියා. හරියටම අර පහුගේ රජය වෙලාවේ කරුතරදයක් ගිනි තියෙන වෙලාවේ ජාතිවාදය නැති අවස්සගෙන එලා පෙරිය ලස්ට්‍රෝම් මැතිනිය හිටියේ කොහෙද සිංගප්පොරි තානාපතිතුමිය මා කොමසාරිස් කෑමට එන්න කිව්වා. අපි ගිය මෝඩකමල හිතු අයි එතන ලංකාවේ වෙන දේවල් දැකලා එතුමිය පුදුම වේදි වේදනක්වා මගේ පුතා ලංකාවේ ඉන්න හැමදාම ඉල්ලුවේ මට බෑ පිටරට යන්න කියපු එක්කෙනාත් දැන් බය වෙලා ඉන්නවා කියලා. මම ගෙනා සිංගප්පූරුවේ ලී කුවන් යූ කියන පනත මොකද්ද ජාතිවාද අවසන කුලවාද අවසන ආගම්වාද අවසන ඒකේ සමත මණ්ඩලයක් විදිහ බලවත් අධිකරණ බලයක් ඇති පනත ගෙනාවා. මම ගෙනල්ලා ඒතුමිය මට දුන්නේ මම රවුවාකිමතුමා හරි දුන්නා ඔබතුමා මේක කියවන්න කියලා එයා කියවන්න කියලා මගේ ඉල්ල ගත්තා. මේ රටේ ආණ්ඩු පක්ෂේ විපක්ෂේ කියලා දෙයක් නැහැ. සදාකල් බලයේ ඉන්නේත් නැහැ අපි හැමදාම. අපි කවුරුත් ඒ එකමුතු වෙනවා මේ රට කොට ගන්න නම් අපි තියෙන්නේ දෙමළ පක්ෂත් අපිට සහය දෙනවා නම් අපි ඔක්කොම එක්කවල පටු ආකල්පයෙන් ඈත් වෙලා මින් මේ රට හදන ලෝකයේ මුතු රටේ කියපු ශ්‍රී ලංකාව ආර්ථිකයේ බඩගින්න යුද්ධයෙන් බැටකාව දෙමළතාවයත් යුද්ධයෙන් කඳවුර අනාථ වෙලා හිටිය සිංහල අයත් යුද්ධයෙන් මුස්ලිම් අයත් අනාථ කඳවුරල හිටියා. දැන් අපේ එක්සත් ජාති පක්ෂ රජයක් නෙමේ පොදු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව තුළ මේ ආර්ථික වැඩපිළිවෙල තුළ මේ අනගේ අයවැයෙන් මම ඉල්ලා සිටින්නේ අපි කවුරුත් ඇස් ඇරලා බැඳිලා මේ රට හදන මේ වැඩපිළිවෙලට බහින්න ඕන. එහෙම නැතුව වෙන අනාගතයක් නැහැ. කවුරු හරි හිතනවා නම් ජාතිවාදයක් ආගම්වාදයක් කුලවාදයක් අවසලා විරිවිර මේ ආණ්ඩුව නැමෙන්නෙත් නැහැ කොන්ද බනතු අපි පියවර ගන්නවා. අපි එහෙම නටන්න ලෑස්ති නැහැ කියලාත් මං කියනවා. මේ ආණ්ඩුව අවුරුදු පහක් නෙමේ ඒ සංවර්ධනයත් එක්ක දැන් බලන්න බැලුසොට්ටේ බැලුවාම ඔබතුමාට මම කියන්න ඕන මේ රටේ තියෙන ඇසට්ස් අපි ගත්තාම බැලසොම් පේමෙන්ට්ස් ගන්න ඔන්න මම අද ටිකක් වෙන්න කියවන කෙටියෙන් 2014 එක්ස් බැලසොම් පේමෙන්ට්ස් ඩොලර්ස් මිලියන් 11,130 මිලියන් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට්ස් මිලියන් ඩොලර්ස් 19,470 මිලියන් බැලන්ස් ඔෆ් ට්‍රේඩ් 1,369 මිලියන් 2015 10,546 එක්ස්පෝර්ට්ස් imports 18,935 million, balance of trade 1,489 million. 2016, exports 10,310 million, imports 19,400 million, balance of trade 500 million. Enang, matagadiyagan. Api aarthike.
Four minutes more.
Aarthike making in very pillar tooling. Api rata hadana. May very pillar tulagada. Api garusababatumani. Api gedino. May rata hadana ekre. Api may austaiki anuna. May rate janatauke. Sangwarda karanda. May I wake padula mudalevituba penna latino. Mokad. එදාස් 14 වසරේ දළදේශ නිෂ්පාදනයේ 111.5 සිට මට්ටමේ සිට 2016 වර්ෂයේ දළ ශ්‍රේණියේ නිෂ්පාදනයේ 114 දක්වා මට්ටමට නංවලලා තියෙනවා අපේ ආණ්ඩුව. ඒ සමග මම කියනවා රාජ්‍ය ආදායම 41%කින් වර්ධනයක් වෙලා තියෙනවා. මේ බොරු කතාවක් නෙමෙයි 41% ක වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් මේව තමයි කළමනාකාරී මූල්‍ය කළමනාකාරීත්වය කියන්නේ. අවංකත්වයේ වංචාව දූෂණය නැති කරන මේකක මෙය 2017 වර්ෂයේදී දළ දේශ නිෂ්පාදනයෙන් 15% වර්ධනයක් බලාපොරොත්තු වීම තුලින් මින් 2016 වසරේ වර්ධනය හා සංසන්දන කිරීමේ 13% වර්ධනයක් බලාපොරොත්තු වෙනවා ගරු මුදල් එතුමා මේ යන්නේ ඉලක්ක කළමනා මූල්‍ය කළමනාකාරීත්වය මූල්‍ය පාලනයක් වංචාව අසාධාරණ විදිහට මුදල් නාති නොකර නියම කළමකාරිත්වයක් ගේන මුදල් ලැබwidetilde කිදිර ඉතුමා කරලා දිනේ. එහෙනම් මේ තුලින් මම ඔබට කියනවා එන අයවැය පරතරය අපි බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය කළමනාකාරී තුලින් පරතරය 3.5%කට ගේන්න. මොන බලන්නකෝ කොහමද තිබුණේ පරතරය? විශාල පොලිය අරගෙන ඒ පොලියට ගත්තවට ගෙවන්න ඒවට ආදායම් නැහැ. මොකද මත් වලින් ආදායම යාපෝටි. වරාය මොන දින ආදායම් අපි මේ සල්ලි ජනතාවගේ සල්ලි මේ බදු අරගෙන අර චීනට ඒකක රටවට ගෙවන්න වෙලා තිනවා මෙන්න මේ தত্ত্বය අපි 2020දී පරතරයේ පොලියේ ගෙවීමත් අපි ආදායම් වැඩි වීම තුලින් කළමනාකර තුලින් අපි අඩු කරලා ජනතාවට මීටර සහන සංවාදනයේ මුල් තැනක් දෙනවා ජනතාව ආර්ථික දියුණු සමාජයක් කරලා අපි ක්‍රියා කරනවා මෙන්න මෙතන අපි යන්නේ අර අරුමුණ ජනාධිකරු ජනාතුමා මෛත්‍රී පාරිසරික මෙතුමායක රනිල් එතුමාගමතුමාත් එක්ක අනිත් පක්ෂ ගොඩාක් අපි එකමුතුව මේ රටේ ආර්ථිකය ලෝකේ උත්තම රටක් කරන්න අපි ක්‍රියා කරනවා ඒකට අකුල් වෙලා දෙන්න ලෑස්ති නැහැ බොරු කියමින් කඩාකප්පල් කරමින් කඩාකප්ප වෙනම විශේෂ අධිකරණයක් එනවා මතක තියාගන්න විශේෂ අධිකරණයක් එනවා අන්නේ අධිකරණයෙන් එළිවේවි මොනවාද අරවැණි අපේ වෙන්න පුළුවන් එහා පැත්ත වෙන්න පුළුවන් ගසා කාපුවා අන්නේ විශේෂාධිකාරී පූර්ණ කාලන ක්‍රියා කරමින් පරීක්ෂණ කරමින් අන්න නීතිය රැහැනට ඒ ඔක්කොම වංචනිකෝ කිසිම අනුකම්පාවක් නැතුව කොයි පැත්තේ වුණත් කමක් නැහැ අපි එක ගේනවා ගරු සභාපතිතුමනි එහෙම නැතුව රටක් හදන්න බෑ අයිසක මිනිහා පාගල තියන්නේ මේ අපිට ඕන ඒ මිනිහා නැගිටවන්න ඕන ජාතිවාදයේ තුලින් පාගල් පාගල් බොරුගියගේ තන්දේ ගන්න බෑ අන්තවාදයේ ගෙනිහිල්ලා බෑ මම බුදු සාසන ඇමෙදි ජාතිවාදය බුදුරණ වහන්සේ දේශනා කරලා නැහැ කුලවාදයක් දේශනා කරලා නැහැ මේ ලංකාවේ බුදුරණ වහන්සේ ඒ යුද්ධ අවස්ථාවේ කෙලිම ගියේ කොහට යාපනේ අපි දන්නවනේ ඒ යුද්ධයක් නවත්තන්න ඉතුමාගේ බුදුරණ වහන්සේ ගිහිල්ලා ඒ සමදේපත් කළ හැටි මයි අංගඩේට ගිහිල්ලා කළා ඒ නිසා මේ අවස්ථාවේ කාලය අනුව අපි ඔක්කොම බුද්ධිමත්ව මේ සභාවේ මේ මෙතුමාගේ මුදල් මෙතුමාගේ අයවැය ඉතාමත්ම උත්තම බව කවුරුත් ප්‍රකාශ කරන හැම පුරවැසියෙකුටම ගම්වල නැගිටින ආර්ථිකයේ හවුල්කරුව කරලා සංවර්ධනය කරන්න ඒක අපි වගකීමක් ඇතුව බාර ගන්න මේ කියමින් මට කාලය අනුව බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔන්ඩබල් මහින්ද ජාපාවේ
අරු සභාපතිතුමනි මේ 2018 වර්ෂයේ මේ රජයේ අයවැය ඒ වගේම මේ රජයේ 4 වැනි අයවැය ඉදිරිපත් කරන මේ වෙලාවේ මම ඉතාමත් සතුටු වෙනවා අපිට පෙනෙන විදිහට මේ ගැන වචන කීපයක් කතා කරන්න ලැබීම ගැන. ගරු සභාපතිතුමනි අයවැයක් ගැන බලනකොට අපිට බලන්න ඕනේ මේ රජය පිහිටවපු දවසේ ඉඳලා අද වෙනකන් මේ පිහිටවපු අයවැයවල ප්‍රගතිය මොකක්ද? මේ 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 අයවැය තුලින් මේ ආණ්ඩුව යන්න හදන ගමන් මාර්ගය මොකක්ද? මේ අයවැය තුලින් මේ රටේ අනාගතය සකස් කරන්න කොයි විදිහේ වැඩපිළිවෙලක්ද පහුගිය කාල වකවානුවේ ආපු අයවැය ලේඛන වලින් ඉදිරිපත් වුණේ? අපි දකින්නේ මේ අයවැය ලේඛන එකකට එකක් පරස්පරයි. මුලින්ම ආපු අර කොත්තමල්ලි අයවැය එතන ඒක එතනින් දින 100ක් ඇතුළත කොත්තමල්ලි අයවැයක් ආව. ඒක එතනින් එහාට ඒ අයවැයේ අඟල් භාගයක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ ආවා ඊළඟ අවුරුද්දේ අයවැය, ප්‍රවී කරුණානායක මැතිතුමාගේ අයවැය. මේ අයවැය තුල විවිධාකාර යෝජනා රාශියක් තිබුණා. ඉතාමත් දර්ශනීය යෝජනා තිබුණා. ඒවා එකක්වත් ක්‍රියාත්මක වුණේ නැති 10%ක් ක්‍රියාත්මක වුණේ නැති යෝජනා තියෙනවා. මේ උදාහරණයක් ඇට මම ඔබතුමාට කියන්න කැමති 2016 අයවැය යෝජනාවේ තියෙනවා. මේ අධ්‍යාපන අමාත්‍යාංශයට ඒ වගේම මහපොළ විශ්වවිද්‍යාලයක් මාළඹේ ඇති කරන්න. ඒකට වියදම් ඒකට වෙන් කරලා තිබුණා ප්‍රතිපාදන අයවැය අංක 328. උසස් අධ්‍යාපන ඇමතුමා ඉන්නවා. ප්‍රතිපාදන මිලියන 300,000 රුපියල් මිලියන 3000ක් වේදම් වෙන් කරලා තිබුණා. ඒ වගේම ආනයන අපනයන බැංකුවක් පිහිටවන්න කතා කෙරුවා. එක්සිම් බැංක් එක. ඒතර මේවයි ප්‍රගතිය කෝ? මොනවද සිද්ධ වුණේ? මේ ප්‍රගතිය දශම වශයෙන් කියන්න අඩු ගානේ. මෙන්න මේ දශම ගණනක ප්‍රගතියක් මේකේ තියෙනවායි කියන්නේ. එහෙම එකක් නෑ ගරු සභාපතිතුමනි. ඒව නිකන් ජනතාව මුලා කරන්න එදා ඉදිරිපත් කරපු අයවැ. එදා ඉදිරිපත් කරපු යෝජනා. ඒ වගේම අර මන්දිර බද්දේ කියලා එකක් දැම්ම. මුළු ලංකාවම හෙලෙව්වා මේ මන්දිර බද්දෙන්. මේ ලංකාවෙම මිනිසුන්ට කතා කරන්න මාතෘකාවක් දුන්න මන්දිර බද්ද කියලා. ඔබතුමාලා කියන්න මේ මන්දිර බද්දෙන් කොච්චර මුදලක් එකතු කළාද කියලා. කහටද මේ මන්දිර බද්ද ගැහැව්වේ? මේකෙන් ලැබුණු ආදායම කොච්චරද? ඒ ආදායම කොහටද පාවිච්චි කරුවේ? ඒක කියන්න පුළුවන් නම් ගරු ඇමතුමනි, මම හිතනවා අපිටත් තමුන්නාන්සලාට සහයෝගය දෙන්න පුළුවන්. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒක අමූලික බොරුවක්. ඉතින් මේ වාගේ දේවල් මේ සභාවේ උළු බිමට වැටෙන්න කතා කරා මන්දිර බද්ද ගැන. ඔබතුමත් කතා කරා. ඈ මෙතෙන් අපි නම් බලාගෙන හිටියේ අපි කතා කරන්න ගියේ නැහැ. කවුරුත් කතා කරා. නමුත් වෙච්ච දෙයක් නැහැ. එතකොට මේ වගේ අසාර්ථක වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළා විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, මතක තියාගන්න අපේ රටේ ජනතාවගේ වයසෙන් අවුරුද්දක් ගෙව්වා මේකට. අවුරුද්දක් ගත වුණා. අපි සියලු දෙනා මේ සභාවේ ඉන්න අවුරුද්දකින් නාකි වුණා. අපේ කාලය ගත වුණා. අපේ දරුවෝ තව අවුරුද්දකින් ඒගොල්ලන් වයස් වැඩි වුණා. නමුත් රටේ වෙච්ච දෙයක් නැහැ. මෙන්න මේකයි අපරාධය කියලා කියන්නේ. අපේ රට අපරාධය කියලා කියන්නේ ඒකයි. ඉතින් මේ අපරාධය තමුන්නාන්සේලා කවුරුත් මේක බාර ගන්නට ඕනේ. එහෙමනම් මොනවටද මේ යෝජනා කරන්නේ? මොනවටද මේ අයවැය ගේන්නේ? මේව ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ එක යෝජනාවක් තියෙනවා. ඒකේ ක්‍රියාත්මක මේ ප්‍රගතිය තියෙන්නේ 100.03%. 100.03%. ඒක තමයි මේ කැලණි පාලමේ සිට කොළඹ කොටුව දක්වා නව පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට ප්‍රතිපාදන මිලියන රුපියල් 4000යි. සත්‍ය වියදම මිලියන 3.31යි. සත්‍යයෙන් 100ට ගන්න බැලුවොත් 100.3.0යි. 0.3යි. එතකොට මේ විදිහට නම් මේ අයවැය ප්‍රගතියක් ගැන අපිට කතා කරන්න වෙන්නේ. මේ අයවැය ලේඛනය ගැනත් අපිට ලබන අවුරුද්දේ මේ කාරණේම කියන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ විදිහටම කියන්න වෙයිද දන්නේ නැහැ. අපි ජීවත් වුණා. නමුත් මේකෙන් උනේ අපේ රටේ කාලය ගත වුණා. අපේ රටේ මිනිස්සුන්ගේ වයස ගත වුණා. අපේ රටේ වැඩ කරන්න තිබුණු කාලය නිකම්ම නිකන් ගත වුණා. රටට ප්‍රයෝජනයක් ඇති වෙන්න තිබුණු කාලය නිකම්ම ගත වුණා. මේකයි මේ අයවැය ලේඛන, මේ රජයේ අයවැය ලේඛන දිහා බැලුවහම අපිට පේන්න තියෙන්නේ. එහෙමනම් මේ අලුත් අයවැය ලේඛනේ මොකද්ද කරලා තියෙන්නේ? අලුත් අයවැය ලේඛනේ උත් අපේ ගරු මුදල් ඇමතිතුමා මාතර අපේ දක්ෂ ඇමතිතුමා, එතුමා අපි සේරම දෙනාට මේ විරුද්ධ පක්ෂය ආණ්ඩු පක්ෂය අපි සියලු දෙනාට කතා කරන්න මාතෘකා කීපයක් දීලා තියෙනවා. එකක් තමයි කාර්යාල වාහන බදු ගැන අපිට කතා කරන්න එතුමා මාතෘකාවක් දීලා තිනවා. අපි කවුරුත් අද ඒක කතා කරනවා. ඊළඟට කතා කරනවා අපි බියර් මිල අඩු කිරීම ගැන. ඊළඟට අපි කතා කරනවා බැංකුවලින් 120ක් අය ගන්නවා කියලා. මේ මොනවාද ඒකට කියනවා මැද මුලනේ ණය ගෙවන්න කියලා. මැද මුලනේ ණය. මම ඒකටත් ඔබතුමාට කරුණු පැහැදිලි කරන්න. ඊළඟට අපේ සෙලියුලර් දුරකථන වලින් බද්දක් අය කරනවායි කියලා. මේක තමයි අපි කාටද දීලා තියෙන මාතෘකාව. මේ හැමෝම කතා කළේ ගැන. විරුද්ධ පක්ෂය කතා කරෙත් ඒක, ආණ්ඩු පක්ෂය කතා කරෙත් ඒක. එතකොට මේ හැමෝම මේකට යොමු කෙරුවේ මේක සම්පූර්ණ කැමෆ්ලාජ් එකක්. එහෙම් පිටින්. මේක නෙවෙයි මේ අයවැය ලේඛනයේ ඇතුලේ තියෙන්නේ. මේ අයවැය ලේඛනයේ ඇතුලේ තියෙන්නේ තමුන්නාන්සේ දන්නේ නැහැ මේ අයවැය ලේඛන අපේ රටේ ආර්ථිකය පාවා දීමේ වැඩපිළිවෙලකට ගෙනියන්නේ. අපි කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අද මේ 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 අවස්ථාවේදී ප්‍රකාශ කෙරුවා කුඹුරු පනත, ඒ වගේම කාර්යාල සේවක පනත, ගෙවල් කුලි පනත, ඉඩම් පනත, මේවා සියල්ලම වෙනස් කරන්න යනවා. මේවා කාලීනව එදා තිබුණු ආණ්ඩු මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, මේ වගේ ජනතාවට ප්‍රයෝජනයක් වෙන විදිහට සකස් කරපු පනත්. මේ පනත් වෙනස් කරන්න තමයි මේක ඇතුලෙන් ගේන්නේ. ඒක තමයි අද පත්‍රයේදී. අද පත්‍රයේදී මම හිතන්නේ මහින්ද අමරවීර කරු අමාත්‍යතුමා ප්‍රකාශ කරුවා මේ එතුමාගේ එතුමාලාට එකඟ වෙන්න බෑ කියලා. මේකට සෙවණගල ආපහු දෙන්න, මේ රජයට පවරාගත්තු සෙවණගල ආපහු දෙන්න. එතකොට මේ පනත් වෙනස් කරන්නේ අන්න ඒකට. මේ රටේ දේපළ සම්පත් පෞද්ගලික අංශයට තමන්ගේ හිතවතුන්ට පවරලා දෙන්න. විරුද්ධ විවිධ රටවල් වලට ලොක්කන්ට විකුණන්න. ඒකයි මේ උත්සාහ කරන්නේ. එතකොට ඒක වැහුවේ මෙන්න මේ මාතෘකා හතරක් දීලා තියෙනවා ජනතාවට කතා කරන්න. පත්‍රවලට කතා කරන්න, මේ බීර මිල ඕන ගානකට අඩු කරගන්න, නැත්තම් වැඩි කරගන්න. මම අපි නම් ඒකට විරුද්ධ නැහැ. අපිට බොන කෙනෙක් නේ බොන්නේ. බොන කෙනෙක් නේ ඒක පාවිච්චි කරන්නේ. ඉතින් ඒකම ඕන නම් වැඩි කරගන්න. මොකටද අඩු කරේ? ඉතින් මේකයි මේ අපි කියන්නේ. මේක නෙමෙයි වාහන බද්දෙන් එකක්ද වෙලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මේ වාහන බද්ද සම්පූර්ණ මේ සියල්ලම කැමෆ්ලාජ් කිරීමක් මේකෙන් ගොඩේ. මේකෙන් අපිට රටට ලැබෙන වාසියක් නැහැ. දැන් අද ඊයේම ජපානේ වාහන වෙන්දේසිවල මේ වාහනවලට මිල වැඩි වුණා. මිල වැඩි වුණා. දැන් වෙලා තියෙන්නේ අපිට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවන්න වෙන ওই වාහන ගේන. ඒ නිසා මේ මිල අඩු වෙන්නේ නැහැ. මේ මිල අඩු වෙන්නේ නැහැ. ඊළඟ අනිත් වාහනයට දුන්නා ඉලෙක්ට්‍රික් වාහනයට රුපියල් මිලියන 10ක බදු සහනයක්. ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන්නේ අපි සෙකන්ඩ් හෑන්ඩ්. ඒ කම්පැනි මේ රටේ මේක විකුණන්නේ නැහැ. මොකද මේකේ සර්විස් ෆැසිලිටීස් මෙහි නැති නිසා. ඉතින් ඒක නිසා ඒගොල්ලන් මෙහි බ්‍රෑන්ඩ් නිව් ගෙනල්ලා විකුණන්න බෑ. ඕන කෙනෙකුට පරණ කාර් ගෙනල්ලා විකුණන්න පුළුවන්. අද ගෙනල්ලා පරණ කාර් ගෙනල්ලා විකුණන්නේ. ඒකට හම්බෙන්නේ නැහැ මේ බදු සහනේ. මේ බදු සහනයෙන් හම්බෙන්නේ නැහැ මේ වාහන වලට කරපු මගඩියෙන් උනේ. මේ මම නෙමෙයි කියන්නේ, මේ වාහන වෙලෙන්ද ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියන්නේ වාහන වෙලෙන්ද මේකෙන් ඇති වැඩක් නැහැ කියලා. රටට ලාභයක් නැහැ කියලා. අද එහේ වෙන්දේසිය මේගොල්ලන් වාහන ගන්න වෙන්දේසිය මේ මිල විදේශ විනිමය වශයෙන් ඉහළ ගියා. ඒ ඉහළ ගියා නම් ඒකට බදු සහන දුන්නයි කියලා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. බොහොම සුළු වෙනසක් ඕනනම් සිද්ධ වෙයි. නමුත් සභාපතිතුමනි, මේවා වැඩ නෙමෙයි. මේවා මේ රටේ අනාගතය වෙනුවෙන්, මේ රටේ ජාතිය වෙනුවෙන් මේ කළ යුතු වැදගත් රාජකාරි හැටියට මම දකින්නේ නැහැ. මේ ඉස්සර කලින් හිටියේ මුදල් ඇමතුමා විවිධාකාර යෝජනා ගෙනාව කතා කරුවා. අපි ගන්න අන්තිමේදී එතුමත් නැහැ. දැන් එතුමත් නැති වුණා. ඉතින් ඒ අවැලියකනේ විතරක් නෙමෙයි ගෙනාපු ඇමතුමත් නැහැ. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේ වාගේ අද රටේ වෙනනම් අපේ මංගල සමරවීර ඇමතුමා මාතර ද දක්ෂ ඇමතිවරයෙක් අපි දන්නවා. මම දන්නවා එතුමා කවදාවත් ඔය මේ පහත් වැඩවලට යන පුද්ගලයෙක් නෙමෙයි. නමුත් එතුමට කරන්න දෙයක් නැහැ. මාතර බාස්ටවත් දැන් මේක හදන්න බෑ. හොඳම බාස්ලා ඉන්නේ මාතර. හැමතිම්ම වඩු බාස්ස, මේසන් බාස්ස, සේරම උදවිය ඉන්නේ මාතර. නමුත් මාතර බාස්ටවත් මේ රට නම් දැන් හදන්න බෑ. ඒ තරමට මේ ආණ්ඩුව මේක විනාශ කරලා තියෙන්නේ. ඉතින් මාතර බාස් කිසියම් උත්සාහයක් ගන්නව නම් අපිට කමක් නැහැ. ඒක හොඳයි. ඒකට අපි සහයෝගය දක්වනවා. අටුව කඩලා හරි පුටුව හදන්න පුළුවන් නම් ඉතින් ඒක නිසා අපි ඒකට සහයෝගය දක්වනවා. ගරු සභාපතිතුමනි, මේ රටේ මේ අර මැදමුලෙන ණය ගැන කියන්න ඕනේ. මැදමුලෙන ණය කියලා මේ 120ක් අය ගන්නෝ මේකට. මේ ණය ගෙවන්න ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවට ඌමනාව තිබුණා නම් මේ තෙල් වලින් පහුගිය අවුරුදු තෙල් මිල පහළ බැසීම නිසා පහුගිය අවුරුදු 4 ඇතුළත 3 ඇතුළත 15,000 ඉඳලා මේ වෙනකොට රුපියල් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තියෙනවා. මේ ඩොලර් බිලියන 5කට වැඩි ප්‍රමාණයක් ඉතුරු වුණා. මේ සල්ලි මොකද උනේ? කොහෙද මේවා ගියේ? මේවා මේ 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 ගෙවන්න ඕමනාව තිබුණා නම් ඒ මුදලෙන් මේක ගෙවන්න තිබුණා. එදා මුළු රටේ අපනයන ආදායමෙන් 24%ක් තෙල්. අද ඒක 12%ට බහැලා තියෙනවා. මේ මොහොතේ තෙල් ආණ්ඩුවට උමනා නම් දෙන්න පුළුවන් රුපියල් 90ට ලීටරේ. පෙට්‍රල් ලීටරය. එහෙම දෙන්නේ නැහැ. මේක අඩු කරයි කියලා මෙතන කෑ ගහනවා අපි තෙල් අඩු කරයි කියලා. අඩු කළේ නැහැ. ඕක තමයි අද අඩු කරනවා නම් අද දෙන්න පුළුවන් රුපියල් 90ට. ඇත්ත කතාව. නමුත් ඒක ඒක කරන්නේ නැහැ. එහෙමනම් ගරු සභාපතිතුමනි මේ සල්ලි වලට මොකද වුනේ? මේ සල්ලි උන දේ අපි දන්නවා. සල්ලි වලට උන දේ අපිට පේනවා. මා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හොරකම් කරගත්තු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1500කට වැඩි. මේ සල්ලි කොහෙන්ද හොයන්නේ? මේ හොරකම් කරගත්තු සල්ලි ටික කොහෙන් හරි හොයන්න ඕන නැත්නම් රට ගෙනියන්න බෑ. ඒ නිසා තමයි බදු පරදාන්නේ. ඒ නිසා තමයි
අඩි 3ක් තියෙනවා.
හොඳයි. ඒ නිසා තමයි මේ බදුබර රටේ නැති බදුබර පටවන්නේ. අද බදු ආදායම වැඩි උනායි කියලා මෙතුමල්ලා මෙතන ඉඳගෙන ලොකු සන්තෝෂෙන් කතා කරනවා. බදු ආදායම ජනතාවට බදුබර දාලා තියෙන්නේ මෙන්න මේ මහජන මේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ටික එකතු කරගන්න. ඒක දැන් මහජනයා ගෙවනවා. අද ලොකු ලුණු කිලෝ එකක් රුපියල් 200 වෙන්න ගෙවන්නේ එකයි. හාල් කිලෝ එකක් රුපියල් 115යි, පොල් ගෙඩියක් රුපියල් 115යි. මේවා ගෙවන්නේ මෙන්න මේ ණය මුදල ගෙවා ගන්න. මේ හොරකම් කරගත්තු මුදල ප්‍රතිපූර්ණය කරන්න තමයි දැන් ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමනි මේ මේ හම්බන්තොට විකුණලා ගන්න කීයද? අපේ රටේ තෙල් වලින් විතරක් ඉතුරු වෙලා තියෙනවා බිලියන 5ක් ඇමරිකානු ඩොලර්. හම්බන්තොට මුළු වරායම අපේ තිබුණු අයිතිය සම්පත විකුණලා ගන්නේ ඩොලර් බිලියන 1.1යි. 1.1. මේක විකුණන්න ඕන දරක තියාගත්තා නේද? අරක නියමිත පරිදි අර තෙල් වලින් ඉතුරු වුණු මුදල ප්‍රවේශම් කරගත්තා නම් මේක විකුණන්න ඕනේද? ඊළඟට ලෝක බැංකුවෙන් ගන්න යන්නේ ඩොලර් බිලියන 1.5යි. මොකටද ණය ගන්න? මේ ඉතුරු වුණු මුදල් ටික මදිද අපිට? මේ තෙල් වලින් තෙල් මිල බැහැීම නිසා ඉතුරු වුණු මුදල් ටික අපිට මදිද මේ වැඩේ කරන්න? නෑ, ඒක හොරකම් කරා. ඒකයි වුණේ ගරු සභාපතිතුමනි. මේ වගේ දැන් මේ තමුන්නාන්සලා කියනවා මේ ආදා 2014 වෙනකොට ආදා දල අපේ රටේ බදු ආදායම බිලියන 198යි. නමුත් අද ඒක 375ට වැඩි වෙලා තියෙනවා. 80%ක් බදු වර දාලා තියෙනවා. 80%ක් මේ වෙනකොට බදු බර වැඩි කරලා තියෙනවා. භාණ්ඩ හා සේවා බදු වලින් අපි ලබන 600 එදා 2014 616යි. අද 1239යි. 101යි 100ට. වැඩි කිරීමේ ප්‍රතිශතය 100%ට 101යි. ඒතර මේ වැඩි කලේ ඇයි? රටට ආදරේටද? රට හදන්නද? මේ වෙනකන් රට හදලා තියෙනවද? මොනවා හරි වැදගත් වැඩපිළිවෙලක මේ රට යොමු කරලා තියෙනවද? මේකයි ගරු සභාපතිතුමනි මේ 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 වෙලාවේ අපි කල්පනා කරන්න ඕන. අපේ රටේ මේ මේ අයවැය ලේඛනේ මේ මෙතනින් එදා 2016 අයවැය යෝජනාවලදී අර මම කිව්වාගේ ක්‍රියාත්මක කරන්න බැරි ජනතාවට මුලා කරන මේ ජනතාව රවටන වැඩසටහන් යොමු කළා අපේ රටේ ජාතික ධනය විනාශ කළා. ඒක නිසයි මං කියන්නේ මේක මාතර බාස් නෙවෙයි, මේක සක්‍රයටවත් කරන්න බෑ. සක්‍රයා නෙමෙයි සක්‍රයාගේ පුතා වයිම ආවත් මේ රට මේ ආණ්ඩුව යටතේ ගොඩ ගන්න බැරියයි කියලා කියමින් මගේ වචන ස්වල්පේ මං හමාරනවා.